ගරු චතුරංග අබේසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසුර මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අද දිනේ මේ සාකච්ඡාව අපි කරන්නේ ආනයන අපනයන පනත සහ මේ ලුණු ගෙන්වීම සඳහා ගත්ත රෙගුලාසි පිළිබඳව. නමුත් මේ සභාවට මතක් කරලා දෙන්න ඕනේ, රජයක වගකීම ආර්ථිකය සම්බන්ධයෙන් වර්තමාන රජයේ ප්‍රධානම වගකීම අපිට තිබ්බේ ආර්ථික සායිකරණය. ඒ ආර්ථික සායිකරණය කරගන්න අත්‍යවශ්‍ය කාරණයක් බව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් අපි ඉතාමත් පැහැදිලිව සකස් කරනකොට තේරුම් ගත්තා. අපි එතනදී පැහැදිලිව කිව්වා IMF ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉස්සරහට යනවා කියන එක. ඒතොර ඒත් එක්කම අපි දන්නවා අපිට තියෙන සීමා, වපසරි සහ කරන්න ඕන වගකීම්. විශේෂයෙන්ම විපක්ෂයේ බලාපොරොත්තු වුණා අපි ඒ වගකීම් පැහැරහැරලා ඒ රාමුවෙන් පිට පැනලා ආණ්ඩුව ට්‍රැක් පැනගනි නැත්තං වෙනත් මාර්ගයක යයි කියලා මේගොල්ලො බලන් හිටියා. දැන් මේගොල්ලොන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් වෙලා අපේ රට ආර්ථික වර්ධනය කරා යන්න අවශ්‍ය කරන අඩිතාලම වර්තමාන රජයේ දාලා තියෙනවා. ඒතර මේ වර්තමාන රජයේ ඒ ආර්ථික අඩිතාලම දැම්මට පස්සේ මේ අපි ඉදිරිපත් කරපු වසර පහක ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න අපිට සෑම ශේත්‍රයකම ප්‍රතිපත්ති නිර්මාණය කරන්න වෙනවා. මේ දක්වා අපේ රටේ ආර්ථිකය දිව්වේ එක් එක් ඇමතිවරයාට, එක් එක් ජනාධිපතිවරයාට, එක් එක් වෙළඳ මාෆියාවට, එක් එක් යාළුවාට ඕන කරන ගැසට්වලින්. මෙන්න මේ ගැසට් ගහලා ගහලා, කැසට් ගහනවට වැඩිය ගැසට් ගහලා අපි එක ඉන්ඩස්ට්‍රි එකක්, එක කර්මාන්තයක් ගත්තොත් ඒ කර්මාන්තය කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලවත් හොයාගන්න බැරි තත්ත්වයක තමයි අද අපේ රට තියෙන්නේ. එතකොට වර්තමාන රජයේ වගකීම තමයි මේ එක් එක් කර්මාන්ත සංවිධිත කරලා ඒවට ප්‍රතිපත්ති නිර්මාණය කළා, ඒවට අවශ්‍ය කරන ආනයන අපනයන රෙගුලාසි, ඒවට අවශ්‍ය කරන බදු ප්‍රතිපත්ති සකස් කිරීම. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි දැන් යෙදිලා ඉන්නේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අපේ පදනම ආර්ථික අපේ ප්‍රතිපත්තිය තමයි රටේ නිෂ්පාදනය වැඩි කළා තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. එතකොට දැන් මීට කලින් කතා කරපු චතුර මන්ත්‍රීවරයා කිව්වා වගේ හාල්, පොල්, ඊළඟට සීනි, ලුණු කියන මේ ද්‍රව්‍ය අපේ රටේ නිෂ්පාදනය කරගන්න අපිට හැකියාවක් තියෙනවා. එතකොට ඒ නිෂ්පාදනය කාලාන්තරයක් තිස්සේ බිඳ වැටිලා නම් ඒ නිෂ්පාදනය නැවතත් ගොඩනගා ගන්න අවශ්‍ය වෙන පදනම දාගන්න කාලාන්තරයක් යයි. මොකද ඒකට ප්‍රතිපත්ති හදන්න ඕනේ, භූමි සකස් කරන්න ඕනේ, ඵලදායිතාව වැඩි කරන්න ඕනේ, අමුද්‍රව්‍ය ලබා දෙන්න ඕනේ, තාක්ෂණය ගේන්න ඕනේ. එතකොට කර්මාන්තයක නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න දැවැන්ත කාලයක් නැහ කාලයක් යනවා. ඒතර ඒ අතරතුරේදී පාරිභෝගික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න තමයි අපි මේ දැනට පවතින ආනයන අපනයන රෙගුලාසි වෙනස් කරමින්, එහෙම නැත්නම් ඒවා ඒ යාවත්කාලීන කරමින් මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ පාරිභෝජනයට හානියක් නොවෙන්නත්, මිල ස්ථාවරතාවය පවත්වාගෙන යන්නත්, ඒ අතරතුරේ සමාන්තරව මේ කර්මාන්තවල නිෂ්පාදනය වැඩි කරන්නත්. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේදී වර්තමාන රජයේ ප්‍රතිපත්තිය ඉතාමත් පැහැදිලි. අපි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මධ්‍යකාලීන දිගුකාලීන කටයුතු කරන් යනවා. ඒක සහල් නිෂ්පාදනය බෙදා හැරීම සහ පරිභෝජනය වෙන්න පුළුවන්. ඒක ලුණු කර්මාන්තයට වෙන්න පුළුවන්, පොල් කර්මාන්තයට වෙන්න පුළුවන්, තේ කර්මාන්තයට වෙන්න පුළුවන්, රබර් කර්මාන්තයට වෙන්න පුළුවන්. මේ දිගුකාලීන සැලසුම්, මෙච්චර කාලයක් දියත් කරපු නැති සැලසුම් අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ අතරේ අපිට පරිභෝජනයට අවශ්‍ය වෙන නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය කරන යෙදවුම් අපිට ආනයනය කරන්න සිද්ධ වෙනවා. අන්නේ ආනයනය කරන ක්‍රියාවලිය කොච්චරක් දුරට ප්‍රායෝගිකව ශක්තිමත්ව කරනවද කියන එක මත තමයි ආණ්ඩුව ජනතාවට සේවයක් සපයනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් පහුගිය මාස කීපේ යම් යම් අවස්ථාවල පුංචි පුංචි අපහසුතාවයන් ජනතාවට පාරිභෝගික විදිහට සිද්ධ වුණා. නමුත් අපි දැන් ඒ අවශ්‍ය කරන රෙගුලාසි, අවශ්‍ය කරන ප්‍රතිපත්ති, අවශ්‍ය කරන තීරණ ස්ථාවර වරන් තියෙනවා. මින් ඉදිරියට ඒ වගේ කටයුතු ඇති නොවෙන්නත් මේ සමස්ත පාරිභෝජක අවශ්‍යතා සම්පූර්ණ කරන්නත්. ඉතින් ඒ වගේම තමයි මේ විවාදය අතරේ විවිධ මාතෘකා ගේනවා. මොකද දැන් පොදු මේ ආණ්ඩුවට නැත්තම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ගහන්න තිබ්බ මාතෘකා නැහැ. මොකද දළදේශීය නිෂ්පාදිතය 104.8%කින් වැඩි වෙනවා, අපනයන 108%කින් වැඩි වෙනවා, නිෂ්පාදන කර්මාන්ත 109%කින් වැඩි වෙනවා, පෞද්ගලික ණයගැනීම් 15කින් වැඩි වෙලා තියෙනවා. උද්ධමනය පාලනය වෙලා තියෙනවා. පොලි අනුපාතය පාලනය වෙලා තියෙනවා. විනිමය අනුපාතය පාලනය වෙලා තියෙනවා. දැන් ඔය ටිකෙන් තමයි දමලා ගහන්න බලන් හිටියේ. දැන් ඔය ටිකෙන් ගහන්න විදියක් නැති නිසා එක එක දවසේ දා වේල ටුවර් එක වගේ මොකක් හරි කතාවක් ගොතාගෙන එනවා. දැන් මෙතුමයි ලුණු ගැන කතා කරා, වැස්ස ගැන කතා කරා. සුනාමි ඇවිල්ලා ගියා, වැස්සේ නැහැ. එතකොට ලුණු තියෙනවා. දැන් ලුණු කර්මාන්තය ගත්තොත් එහෙම අපේ ස්වභාවික ලුණු හැදෙන හැටි ගත්තොත් එහෙම ඒකට මාස 3ක 4ක ප්‍රොසෙස් එකක්. ඒ මාස 3 4 කොයි හරි දවසක වැස්සොත් ආපහු ඒ ප්‍රොසෙස් එක ආපස්සට යනවා. ඒක තමයි යථාර්ථය. එතකොට මේකට ඉස්සරහට අපිට අනිවාර්යෙන් ලුණු නිෂ්පාදනය කරන භූමි ප්‍රමාණය වැඩි කරන්න අපි කටයුතු කරලා තිනවා. ඒ වගේම ලුණු මාෆියාව කඩන්න, ඔබතුමාලා හදපු මාෆියාව අවුරුදු ගාණක් තිස්සේ ඒ මාෆියාව කඩන්න අවශ්‍ය කරන්න රාජ්‍යාන්ත්‍රණය ශක්තිමත් කරමින් තියෙනවා. එතකොට ඔය දැන් කිව්වා රුපියල් 77ට ගෙනල්ලා කීයටද වික්කා කියලා, එතනත් ප්‍රොසෙස් එකක් තියෙනවා. ලුණු ගේන ලුණු අයඩයිස් කරන්න ඕනේ, ඊළඟට කුඩු කරන්න ඕනේ, ටේබල් සෝල්ට් බවට පත් කරන්න ඕනේ. මේකේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒතර මෙන්න මේ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් පෞද්ගලික අංශය අතේ තිබ්බ ප්‍රොසෙස් එක දැන් රජයේ එක සමාගමක් ඉස්සරහට වෙළඳපොළ දක්වා අරන් යන්න ක්‍රියාත්මක වෙනවා. මේ වගේ වෙළඳපොළ තරඟකාරීත්වය තියෙන අනිවාර්යෙන් මේ රජය දැවැන්ත මැදිහත් වීමක් කරනවා. ඉතින් මේ අතරේ විශේෂයෙන්ම ආනයන අපනයන ගැන කතා කරද්දී ලෝකය ඩිජිටල් කරණයට ලක් වෙලා ඊ-කොමර්ස් වෙළඳපොළ, එහෙම නැත්නම් සාමාන්‍ය සාම්ප්‍රදායික වෙළඳපොළින් එහා ගිහිල්ලා ඊ-කොමර්ස් වෙළඳපොළකට ගිහින් තියෙනවා. අපි ඊ-කොමර්ස් කියලා අදහස් කරන්නේ අපිට පාරිභෝගිකයෝ විදිහට, නිෂ්පාදන ආයතන විදිහට ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා වෙනත් රටවල්වල තියෙන භාණ්ඩ බාහිරාදිය ගෙන්න ගන්න පුළුවන්. මේ ක්‍රියාවලිය කාලාන්තරයක් තිස්සේ දියුණුනාම හැම රටක්ම ඊ-කොමර්ස් සඳහා ප්‍රතිපත්තියක් ගෙනවා. අර මම මුලින් කිව්වා වගේ ප්‍රතිපත්ති නැති රටේ ඊ-කොමර්ස් වලටත් අපේ රටේ ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ. ඒක හදාගන්න උනන්දුවක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ ඊ-කොමර්ස් වලටත් පාවිච්චි කරේ සාමාන්‍ය භාණ්ඩ ආනයන අපනයන ක්‍රියාවලිය. ඒක තමයි සාමාන්‍යයෙන් ඊ-කොමර්ස් හරහා පාර්සලයක් ආවත් ඒකත් HS කෝඩ් එක බලලා ඒ HS කෝඩ් එකට ඩෙක්ලරේෂන් එකක් දීලා ඒකට අදාළ එකම බදු අනුපාතය නැත්තම් ඉන්ඩස්ට්‍රියල් බදු අනුපාතය ඇප්ලයි කරලා භාණ්ඩ නිදහස් කරන්න. මේක තමයි ලංකාවේ නීතිය. මෙන්න මේ නීතිය අමතක කරලා තමයි රේගු දෙපාර්තමේන්තුව පහුගිය අවුරුදු ගාණ තුල මේ ඊ-කොමර්ස් වලට ඉඩ දීලා තිබ්බේ කිලෝ එකට අඩු පාර්සල් යම්කිසි බද්දකට, සීමිත බද්දකට යටත් කරලා ග්‍රීන් චැනල් එකක් කරහා නැත්තම් ක්ලියර් කරලා දෙන්න. මේ වොලියුම් එක එන්න එන්න වැඩි වුණා, මේ ආයතන ප්‍රමාණය වැඩි වුණා, අසංවිධිත ව්‍යාපාර ප්‍රමාණය වැඩි වුණා. ඒ කියන්නේ B2C එන්න ඕන එක, ව්‍යාපාරයකින් පාරිභෝගිකයට එන්න ඕන ප්ලැට්ෆෝම් එක හරහා B2B බිස්නස් කරන්න ලංකාවේ පටන් ගත්තා. විශේෂයෙන්ම මෑත කාලයේදී ආපු සමහර ප්ලැට්ෆෝම් ඒවට ලෝකල් ඔෆිස් එකකුත් නැහැ, රෙගියුලේෂන් එකකුත් නැහැ, පාරිභෝගික ආරක්ෂණයකුත් නැහැ. මෙන්න මේ දැවැන්ත අර්බුදය සහ මේ වගේ අහිමි වෙන බදු ප්‍රමාණය නිසා රේගුව අප්‍රේල් මාසෙදී පරණ ක්‍රමයට ගියා. මොකද වෙන ප්‍රතිපත්තියක් නොමැති නිසා. අනේ පරණ ක්‍රමයට යෑම තුල තමයි වර්තමානයේ විශේෂයෙන්ම තනි භාණ්ඩ ආනයනය කරපු පාරිභෝගිකයන්ට තනි භාණ්ඩ ආනයනය කරන අයිත මේ ගෙන්නගත්ත පුංචි ව්‍යාපාරවලට අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේකට දැන් මුදල් අමාත්‍යාංශය සහ රේගුව මුදල් අමාත්‍ය යට තියෙන රේගුව සහ අනෙකුත් කර්මාන්ත අමාත්‍යාංශය සහ ඩිජිටල් අමාත්‍යාංශය එක්ව මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සහ අවශ්‍ය රෙගුලාසි නිර්මාණය කිරීමින් තියෙන. ඒතර මේ කාලය අතරතුර ජනතාව අපහසුතාවයට පත් වුණා කියන අවබෝධය අපිට තියෙනවා. නමුත් වඩා හොඳ ක්‍රමයකට යන්න තමයි දැන් උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම වෙනත් රටවල්වල මේ B2C B2B හොඳට වෙන් කරගන්නවා. එතකොට B2C වලට විශේෂයෙන්ම පාරිභෝගිකයෝ ගෙන්න ගන්න භාණ්ඩවලට අඩු වදු ප්‍රතිශතයක් හෝ යම්කිසි නිශ්චිත මුදලකට අඩු මිලක් නම් තියෙන්නේ ඒක බදු වලින් තොර කිරීම හෝ මෙවැනි ක්‍රියාමාර්ග දෙකම හෝ භාවිතා කරලා මේ ඊ-කොමර්ස් නැත්තම් ජාත්‍යන්තර ඔන්ලයින් අලවිජාල ශක්තිමත් කරන්න, නැත්නම් ඒ වගේ තියෙන විකුණුම් ප්‍රමාණය දෙපැත්තටම රටෙන් එළියටත් රටෙන් ඇතුළටත් කාර්යක්ෂම කරන්න වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඔන්ලයින් එහෙම නැත්නම් ඩිජිටල් සේවා වලට වැට් බද්ද පැනෙව්. දැන් ඩිජිටල් සේවා වලට වැට් බද්ද පැනෙව්වේ 2024 අයවැය යෝජනාවල. ඒක අපි දන්නවා. එතකොට සිද්ධ වුණේ ලංකාවේ ඩිජිටල් සර්විසස් දෙන ආයතන වලට වැට් බද්ද තියෙනවා. ලංකාවට ජාත්‍යන්තරේ ඉඳලා සේවා සපයන Uber වගේ ආයතන වල වැට් බද්ද නැහැ. මෙන්න මෙතනදී ඇති වුණා unfair competition එකක්. ඒ කියන්නේ ලංකාවේ ඩිජිටල් සේවා සපයන ආයතන වලට ජාත්‍යන්තරව ඩිජිටල් සේවා සපයන ආයතන අතර අසමතුලිතතාවයක් වෙළඳපොළ අසමතුලිතතාවයක් ඇති වුණා. ඒතර මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියන එක ශේෂ්ත්‍රෙම්ම දිගින් දිගට මාපු දෙයක්. ඒ වගේම අපේ බදු ක්‍රමය පැත්තෙන් ගත්තත් විදේශ රටවල් වල ඉඳලා විදේශ ආයතන Uber, Airbnb වගේ ආයතන, bookings.com වගේ ආයතන කිසිම බද්දකට ලක් වෙන්නේ නැහැ ලංකාව. ඒතර මෙන්න මේක යථා තත්ත්වයට පත් කරන්නත් ලෝකයේ ඩිජිටල් ආර්ථිකයේ තියෙන බදු ක්‍රමවලට අනුගත කරගන්නත් ඒ ගැළපෙන බදු ප්‍රතිපත්තියක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔක්තෝබර් මාසේ ඉඳලා ජාත්‍යන්තරයෙන් ලංකාවට සපයන සේවාවලට වැට් බද්ද ඇප්ලයි වෙන්නේ. එතකොට මේක අවශ්‍ය කරන රෙගියුලේෂන්ස් මොන මොන ඉන්ඩස්ට්‍රීස් වලද මේක ඇප්ලයි වෙන්නේ? කොහොමද මේක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බලපාන්න නැති වෙන්නේ සකස් කරගන්නේ කියන සාකච්ඡාව ඉස්සරහට කරන්න පුළුවන්. නමුත් මේ රෙගුලාසි යටතේ විශේෂයෙන්ම සිද්ධ වෙනවා වැට් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියට ඩිජිටල් අමාත්‍යාංශයේ මැදිහත් වෙයි කියන විශ්වාසය අපි රටේ කර්මාන්ත නැත්නම් ව්‍යවසායකත්වයේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ඉන්ඩස්ට්‍රියකත් එක්ක කතා කරලා තමයි මේ වෙනස්කම් ටික සිද්ධ කරගෙන යන්නේ. නමුත් මේ අයවැය ලේඛනයේ ඇතුලේ තිබ්බ එකක් තමයි අද මේ අලුත් දෙයක් විදිහට ජනගත කරලා සාකච්ඡා කරමින් යන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි පරිසර ප්‍රතිපත්තිය ගත්තත් පරිසරයේ ලංකාවේ අවශ්‍ය කරන ප්‍රතිපත්තියක් නොතිබිච්ච නිසා අපිට මේ වෙනකොට විවිධ අර්බුද වලට මූණ දෙන්න වෙනවා. ඒ අර්බුද ගැන තමයි විපක්ෂයේ දවසින් දවස එක එක අරගෙන කතා කරන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය අපිට වෙනස් කරගන්න නම් ස්ථීරසාර පරිසර ප්‍රතිපත්තියක් දැන් පරිසර අමාත්‍යාංශය විසින් කෙටුම් පත හදලා ගේනවා. ඒ පරිසර පනත අවුරුදු ගාණක් අවුරුදු 20 ගාණකටවත් වෙනස්කම් වෙලා තිබෙන්නේ නැහැ. ඒතර ඒ පනත්වල වෙනස්කම්
එක්ක තමයි නියෝජ්‍යතුමනි තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඒ වෙනස්කම් බොහොම ස්තුතියි. මේ වෙනස්කම් එක්ක තමයි මේ රට අපිට මෙතනින් ඉස්සරහට ගෙනියන්නේ. ඒ වගේම තමයි මම දැක්කා සමාජ මාධ්‍යවල මේ ඉතාමත් මං හිතන්නේ 100.1ක් වගේ ගත්ත පක්ෂයක් මේ ප්ලග් බේස් එකක් අරගෙන දඟලනවා. ඒ කියපු අර කවුද කිව්ව එකක් කවුරුත් අරන් යනවා වගේ ප්‍රධාන විපක්ෂයත් ඒක ගත්ත කරට රුපියල් 72,000 කොහොමද ප්ලග් බේස් එකක් තියෙන්නේ කියන එක ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හිතෙනවනේ මේක වෙන්න බෑ කියලා. ඉතින් අර කියපු බොරුව කරේ තියාගෙන ඔක්කොමලා ගියා. ඒ නිසා ඒ ක්‍රියාවලියේදී ඉතාමත් පැහැදිලිව ඩිජිටල් අමාත්‍යාංශය පැහැදිලි කරලා තියෙනවා මේක අපි gedara පාවිච්චි කරන ප්ලග් එකක් නෙමෙයි ප්ලග් බේස් එකක් නෙමෙයි මේක ඉන්ඩස්ට්‍රියල් ප්ලග් බේස් එකක්. මේක ගේන්නේ අපේ ඩිජිටල් හැඳුනුම්පත හදා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය කරන තාක්ෂණික යටිතල පහසුකම් ලබා දෙන්න. ඒ වගේම මේ ක්‍රියාවලියට මොරටුව විශ්වවිද්‍යාලයත් ප්‍රොකියුමන්ට් කමිටි එකත් එකතු වෙලා හදපු ග්ලෝබල් ස්ටෑන්ඩර්ඩ්ස් හා ලෝකල් ස්ටෑන්ඩර්ඩ්ස් එකතු වෙලා තමයි මේ කොටේෂන්ස් කෝල් කරලා තියෙන්නේ. ඒ කොටේෂන්ස් කෝල් කරාම අනෙක් කොටේෂන්ස් වල අනික් අයත් බිඩ් කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි ඒ ගැන සාකච්ඡා කරනවා නම් එක ආයතනයක බිඩ් එක විතරක් නෙමෙයි අනික් ආයතනවලත් බිඩ් එක බලන්න ඕනේ. ඒ වගේම මේකේ තිරසාර පැත්ත බලලා තියෙනවා. එතකොට අඩුම මිල තියෙන එක්කිනාට පමණක් නෙමෙයි හම්බෙන්නේ මේක විවිධ නිර්ණායක මත තමයි මේ කොමිටුව මේක තීරණය කරන්නේ. ඒ නිසා ආණ්ඩුවට ගහන්න ඕන වුණාට මොකක් හරි අරන් ගැහුවට වැඩක් නැහැ. ඒකේ පදනමක් නැහැ. අවාසනාව කියන්නේ ප්‍රධාන විපක්ෂයත් ඒ වගේ විහිළු අරගෙන දුවනවා. මොකද ආණ්ඩුවට චෝදනා කරගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම IMF ප්‍රෝග්‍රෑම් එකේ සක්සෙස් එක, ඒ වගේම ආර්ථිකයේ ස්ථායිතතාවය, විදේශ ආයෝජන ලංකාවට පැමිණීම, විදේශ රටවල් ලංකාවත් එක්ක ශක්තිමත්ව වැඩ කිරීම, ඒ වගේම විදේශ ආයතන
නියෝජ්‍යමත්තුමනි කාලය අවසන්
විදේශ ආයතන සහ ඩෝන ඒජන්සිස් රජයත් එක්ක වේගෙන් වැඩ කිරීම බලන් ඉන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ඒ නිසා පුද්ගලිකවත් බොරු චෝදනා ගෙනල්ලා මන්ත්‍රීවරුන්ට ගහලා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වට්ටන්න විදිහක් නැහැ. ඕ අපිට වැදෙන්නෙත් නැහැ. මොකද අපි කණ්ඩායමක් සාමූහික තීරණ අරන් තමයි මේ ඉස්සරහට යන්නේ. ඒ නිසා මේ මේ ක්‍රියාවලිය ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා අපි මීට වඩා හොඳ සම්නිවේදන කටයුත්තක් ළඟා කර ගැනීම අවශ්‍යතාවයකුත් තියෙනවා. බොහොම ස්තුතියි.